ගරු ජයන්ත වීරසිංහ මහත්මයාට මිනිත්තු 15ක් කාලයක් ඇත.
ස්තුතිය නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා රවුෆ් හකීම් මැතිතුමාටත්, ඒ වගේම මේ යෝජනාව ගෙනාපු රවුෆ් හකීම් මැතිතුමාටත්, මේක ස්ථිර කරපු ගරු මන්ත්‍රීතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මට මතකයි මේට මාස ගානකට ඉස්සෙල්ලත් පලස්තීනයේ සම්බන්ධව අපි සාකච්ඡා. එදත් මම අද ඉන්න ස්ථාවරයේ ඉඳගෙන පලස්තීන ජනතාව වෙනුවෙන් කතා කළා. ඒක අදත් එහෙමයි, හෙටත් අනාගතේත් ඒක එහෙමයි. දැන් විශේෂයෙන් අපේ පක්ෂයේ අපට අයිතියක් තියෙනවා මේක ගැන කතා කරන්න. ඒ මොකද අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා වෙන කවුරුත් පලස්තීන ජනතාවක් ඉන්නවදවත් කියලා දන්නේ නැති කාලේ පලස්තීන වෙනුවෙන් කතා කළා, ජාත්‍යන්තර ආයතනවලට ගිහිල්ලා විශාල වැඩකොටසක් කිරීම නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමින් පාරක් තිබෙනවා. ඒක මීට ඉස්සෙල්ලා කතා කරපු අයත් කිව්වා පලස්තීන. ඒ නිසා සතුටින් ආඩම්බරෙන් අපි මේ කතා කරන්නේ. මං රවුෆ් හකීම් මැතිතුමාට අදත් ස්තුතිවන්ත වෙනවා මේ යෝජනාව ගෙනාවට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිනි මැරිමෙත් සීමාවක් තියෙන. අද ඊශ්‍රායලයේ සීමා රහිතව මරාගෙන යනවා. මේකේ අතීතයේ බැලුවොතින් 948 කරුණ්‍යෝජ්‍ය කතානායකතුමනි, ඊශ්‍රායලෙ පිහිටෝන වෙලාවේ අමුවේ මැරුවා පලස්තීන ජාතිකයන්ව. ඒ නිසා තමයි හෙට දිනේ නක්බා නැත්තම් මහා විශාල ඛේදවාචකයක් වෙච්ච දිනේ හැටියට ජාත්‍යන්තරව දැන් සමරන. ප්‍රශ්නේ අවුරුදු 76ක් මේ පලස්තීන ජාතිකයන්ව මරනවා. එතකොට මේ මරණ ඊශ්‍රායලයට තහංචි නැහැ. මේ ඝාතනයේ බැලුවොතින් $12.4 billion මේ මහා ඛේදවාචකයට ගොදුරු වෙච්ච අය. 1947 ඉඳලා 49ට ඔය ඊශ්‍රායලයේ පිහිටෝපු අවස්ථාව වෙනකොට 750,000 පලස්තීන ජනතාව ඔවුන්ගේ උන්හිටි තැන් නැති කරලා ඔවුන්ව අයින් කළා පලස්තීන ජනතාව. ඒ එතනින් නවතින්නේ නැතුව වතා ගණනාවකදී පලස්තීන ජනතාව මරලා දැම්මා. December 31, 1947, February 14, 1948 සහ April 9, 1948 මේ මරපු සංඛ්‍යාවන් දකිනකොට ඇඟ කිලිපොලා යනවා. හැබැටම ඊශ්‍රායලෙ මට්ටු කරන්න බලවේගයක් නැද්ද? ඒකයි මං අහන්නේ. හැමදාම මේ විදිහට මර මර ගෙනියන්න පුළුවන්. කාරී නියෝජ්‍ය කතානායක තුමනි මේ මෑතකදී වෙච්ච මහා ඛේදවාචක මහා විශාල මිනි මැරීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාම මේ පිළිබඳව කතා කළා. මට පොඩ්ඩක් මම ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්න මේ ඩිංග කියන්න අවසරපත. මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත දත්ත කාටවත් නෑ බෑ කියන්න බෑ. At least 21 people were killed during the strikes in central Gaza. දැන් අපි මේ කතා කරන්නේ දවස් කීපයකට ඉස්සෙල්ල වෙච්ච සිද්ධිය. හමාස් සංවිධානය පහර දුන්නා කියන එකට මුවා වෙලා මිනිහ මරන්න අයිතියක් නැහැ. In Rafah, witnesses reported intense airstrikes near the crossing with Egypt, and AFP images showed smoke rising over the city. මේ දවස් කීපයකට ඉස්සෙල්ලා වෙච්ච මහා මනුස්ස ඝාතන ගැන ජාත්‍යන්තර ප්‍රජාව කරුණු කාරණා දැකපු ආකාරය. Israeli troops on Tuesday මේ පහුගිය අඟහරුවාද වැඩි කල නැතුව මේ කියන්නේ ඊයේ පෙරේද වෙච්ච දේවල්. The Israeli troops on Tuesday seized and closed the Palestinian side of the Rafah crossing through which all fuel passes into Gaza after ordering residents of eastern Rafah to evacuate. ඒ බොහොම ලස්සනයි මේ වැඩපිළිවෙල. දැන් පලස්තීනයේ ඒ ප්‍රදේශවලට ෆුවල් කියන්නේ පෙට්‍රල් ඉන්ධන ගෙනියන්න තියෙන ස්ථාන බ්ලොක් කරලා අමු අමුයේ මැරෙන්න හදන්නයි මැරෙන්න ඉඩ තියන්නයි දැන් මේ කටයුතු කරන්නේ. Israel's offensive has killed at least 34,971 people in Gaza, mostly women and children, according to the territory's health ministry. Honorable Deputy Speaker, this is mind-boggling, hair-raising figures these are. Israel's offensive has killed at least 34,971 people, most of them innocent women and children. How long are we to tolerate this? How long are we to look the other way? And the sad thing is, the moment the UN Security Council takes a decision against Israel, it's sad to say, America vetoes it. Now, I'm just going to refer to you certain figures given by a US State Department official. In other words, almost from the mouth, horse's mouth. A U.S. State Department report on Friday said, there is no ordinary report, these are U.S. State Department report, said it was reasonable to assess that Israel violated norms on international law in using weapons from the U.S., but it did not find enough evidence to block shipments. The State Department submitted its report 2 days after President Joe Biden publicly threatened to withhold certain bombs and artillery shells if Israel goes ahead with an all-out assault on the Rafah, where the UN said 1.4 million had been sheltering. Good heavens. 1.4 million people sheltering there. And Israel bombs this. The facts and figures are given by the UN State Department. But hooray, nothing happens. Then, this is how the UN General Secretary himself referred to this. UN Secretary General Antonio Guterres said Friday that Gaza risks an epic humanitarian disaster. Honorable Deputy Speaker, I repeat, the Gaza risks an epic humanitarian disaster. Who says this? The UN General Secretary. And it so faces disaster if Israel launched a full-scale ground operation in Rafah. This was said a few days ago. Right now, I believe, the assault on Rafah continues. It is shameful how one country can slaughter people with impunity. In New York, the UN General Assembly voted overwhelmingly. These are things, Honorable Speaker, that happened just a few days ago. In New York, the UN General Assembly voted overwhelmingly to grant the Palestinians additional rights in the global body and back their drive for full membership, which was vetoed by Washington at the Security Council. Now, we all appreciate that there must be a two-state settlement, two-state solution to this problem. Why is it that at every turn it is the U.S. government that stands against this? So my humble plea and my sincere wishes are that before long this so-called international community, without the backing of whoever, I believe should come to appreciate the two-state settlement, the two-state solution. In Garu Niyojya Kathanayakathumani Mata Me Kale Labadima Gana Mama Stutiwanta Wenawa Man Balaporuthu Wenawa Me Karana Samula Ghatane Palestina Ahinsaka Janathawa Karana Samula Ghatane Metanin Nawathi Kiyala Man Balaporuthu Wenawa Man Hitanawa E Wagema Me Sabhave Inna Samahara Udawiyat Mewa Pawichcha Kala Weradi Widihata Sri Lankawe Hamudawalta Angila Dikkaranda Utsaha Karana Ekak Nawathi Kiyala Man Balaporuthu Wenawa. Thank you.
Bawen Sithu Obathumata. Garu Rajith Senaratha Mathama Obathumata Minitu 8 ka Kalayak Thiyena.
ගරුනියෝජ කතානායකතුමනි හද දින මෙම පලස්තීනයේ ජනතාව වෙනුවෙන් මේ ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳ විවාදයට අපි සහභාගි වෙන මේ මොහොතේ ලෝකයේ අද ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර තිබෙන යුද්ධය වගේම රුසියාවත් යුක්‍රේනයත් අතර යුද්ධය සුඩානයේ තිබෙන සිවිල් යුද්ධය මියන්මාරයේ තියෙන සිවිල් යුද්ධය ආමේනියාව සහ අසර්බයිජානය අතර තිබෙන යුද්ධ මේ වගේ විශාල යුද්ධ ගණනාවක් තිබෙනවා. නමුත් මේකෙන් ඉතාමත්ම තිරස්චීනම යුද්ධය ගැටුම වශයෙන් තිබෙන්නේ මේ ගාසා තීරයේ මේ අද පවතින යුද ගැටුම. ඒකේ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන ඒකෙන්
ගන්න සියලූම තීන්දු තීරණ සම්පූර්ණයම කඩාකප්පල් කරමින් මේ ඊශ්‍රායලය මේක තමන් මේ ඉතාමත්ම යුදකාමී අන්දමින් මේ වැඩපිළිවල ගෙනියනවා. අද සටන් විරාමයක් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය අද පිළි අරගෙන තියෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සටන් විරාමය සාකච්ඡා කරලාද ඊජිප්තුවේදී. එතකොට අද හමාස් සංවිධානයත් පලස්තීනුවන් නියෝජනය කරන හමාස් සංවිධානයත් ඒකට සහයෝගය දීලා තිනවා. අද ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ ඊශ්‍රායලය දිගටම පහර දීමට පාත් වෙනවා. මේකෙදි ඇමරිකාව යුරෝප සංගමය නෝඩික් රටවල් එංගලන්තය මෙන්න මේ රටවල් මුලදී තිව් හිටියේ කොහේද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව ගෙනාවාම සටන් විරාමයකට විරුද්ධව හිටියා මේ ප්‍රබල රටවල්. සටන් විරාමයකට විරුද්ධව ඉන්නවා කියන්නේ මොකද? යුද්ධයක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා හිටියා.
ඕඩර් ප්ලීස් මූලාසනයේ සඳහා නියෝජකාරක සභා සභාපති.
සභාපතිතුමනි, මම කියාගෙන ආවේ මෙන්න මේ ප්‍රබල රාජ්‍යයන් මේකේ අද ඔවුන් තමයි මානව අයිතිය ගැන කතා කරන්නේ, මානවයාගේ නිදහස ගැන කතා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා අපේ වගේ පොඩි කුඩා රටවල් වලට උපදෙස් දෙන්නේ. නොයෙකුත් තීන්දුව තීරණ ගන්න මේ රටවල්, විශේෂයෙන්ම නෝඩික් රටවල් යහපාලනය කියන යහපාලනයක් තිබෙන මේ රටවල් අද ඉතාමත්ම නිර්ලජ්ජී විදියට ඒ සීස් ෆයර් එකට විරුද්ධව, ඒ සටන් විරාමයට විරුද්ධව අතිසුවා. දැන් අවසානයේදී අද ඒ රටවල් වල ඒ නායකයෝ කොහේ හිටියත් අද ඇමරිකාවේ බලන්න මුළු විශ්වවිද්‍යාල පද්ධතියම එළියට බැහැලා, මුළු ඉතිහාසයේ කවදාකවත් එළියට නොබෑපු හාවර්ඩ් විශ්වවිද්‍යාලය, ලෝකේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලය, යේල් විශ්වවිද්‍යාලය, ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලය, මේ මෑතකදී ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, මේ සියලුම ඒවා අද ඇමරිකේම ඒ ශිෂ්‍යෝ එළියට ආවා. ඒ වගේම අද එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් එක, මේ ඔක්කොම වහන්න සිද්ධ වුණා. ඒක ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලය ශිෂ්‍යෝ එළියට බැස්සා. අද ඇමරිකාවේ විතරක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 2500කට වඩා අත්අඩංගුවට අරගෙන තියෙනවා. නොයෙකුත් විදියට පහර දීම් කරා ඒ අයට. එයින්ගේ පොලිසිය හැතුරුනේ අපේ වගේ තුන්වැනි ලෝකයේ පොලිසියක් හැතිරෙන විදියට තමයි ඒ ශිෂ්‍යෙන්ට එරෙහිව. එතකොට මේ බලපෑම තුල අද ඇමරිකන් ජනාධිපතිවරයා ඇතුළු මේ යුරෝප සංගමයට අද පොඩ්ඩක් පස්සට ගිහිලා තියෙනවා. ගිහිලා සටන් විරාමයකට එකඟ වුණ අවසානයේදී, ඒ සටන් විරාමයට එකඟ වීමේ විවේචනය කරා තමන්ගේ පසමිතුරු නොතන්නාණු මේ ඊශ්‍රායෙල් ජනාධිපතිවරයා. ඒ වගේම මෙන්න මේ විදියට මේ ජන සංහාරය අද මේකේ තියෙන්නේ, ගාසා තීරයේ යුද්ධයක් නේ, ජන සංහාරයක්. ඔව්, ඒකේ තියෙන්නේ. මේකේ තනිකරම ත්‍රස්තවාදී අන්දමට තමයි ක්‍රියා කරන්නේ. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයක් විදියට හැඳින්වුවාට හමාස් සංවිධානයටත් වඩා ත්‍රස්තවාදී අන්දමින් තමයි ඊශ්‍රායලය අද ක්‍රියා කරන්නේ. ඒ නිසා අද මේ ත්‍රස්තවාදය මේ ලෝක නීතියට ගරු කරන්නේ නැති, මානව නීතියට ගරු කරන්නේ නැති මේ ඊශ්‍රායලය මේ වෙනකොට 35,000කටත් වඩා ජනයා මරලා දාලා තියෙනවා ගාසා තීරේ. ඒකෙන් දරුවන් 15,000කට වැඩි ප්‍රමාණයක්, කාන්තාවන් 8,000කට වැඩි ප්‍රමාණයක් අද මේ ඝාතන ලයිස්තුවේ තියෙනවා. ඒ වගේම ඒඩ් වර්කර්ස්ලා එතෙන්ට ඇවිල්ලා තියෙන නොයිකුත් මේ ආධාර උපකාර කරන සංවිධානවල සමාජිකයෝ, මාධ්‍යවේදීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානවල නිලධාරීන් මේ සියල්ලම අද ඝාතනයට ලක් වෙලා තියෙනවා. මේකේ මේ ගුවනින් සහ ගොඩබිමින් කරන මේ පහර දීම් වල ඊශ්‍රායලය. මේ වගේම රෝහල් වලට කෙලින්ම පහර දෙනවා, බෝම්බ දානවා, ඒ වගේම පාසල් සුන්නත් දූලි කරනවා, ඒ වගේම පුනරුත්ථාපන කඳවුරු වලට ගහනවා. මේවා ලෝක නීතියට විරුද්ධයි. නමුත් මේ ලෝක නීති සියල්ලම කඩලා යනකොට අදත් ඇමරිකාව අසරණ වෙලා තියෙනවා දැන් මේ තත්වයට. ඒ මොකද මේ විදියට අද ලෝක ආහාර සංවිධානයේ WFP එක කියලා දිනවා අද සාගත තත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ අන්තමින් මේ තිරිසන් යුද්ධයක් කරගෙන යන මේ අති දක්ෂිණාංශික නතන්‍යාහු කියන මේ ඊශ්‍රායෙල් නායකයා මේකේ ඒ රජය අද ඒ කරන්නේ එදා හිට්ලර් එදා යුදෙව්වන්ට විරුද්ධව මොනවද කරේ අන්න ඒ වගේ ප්‍රහාරයක් තමයි අද නතන්‍යාහු ඒ පලස්තීනුවන් වලට ඒ යුදෙව් ජාතිකයා කරන්නේ. අද ඒ නතන්‍යාහුගේ රජය අද කොහෙතන හිටියත් ඒකේ ජනතාව දසදහස් ගණන් වීදි බහිනවා ටෙල්ලවි මහ නගරයට. කල්ලා කියනවා නතන්නායනට වහම අයින් වෙන්න, වහම මැතිවරණ කැඳවන්න, ගාසා එකේ හමාස් සංවිධානයත් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න කියලා. ඒ වගේම ලෝකේ පුරා වීදිවල ඉන්න යුදෙව් ජාතිකයන් බොහෝ රටවල් වල මේ විදිහටම අනිකුත් පලස්තීනුවන් සහ අනිකුත් ජාතීන් එක එකට එක්කව් වෙලා එකට පෙළපාලි යනවා මේ ඊශ්‍රායලයට විරුද්ධව, මේ ගනුදෙනුවට විරුද්ධව. මේ ඇමරිකාව ඇත්තරම මේක ඇත්තරම මේ ඇමරිකාව යුරෝපයයි මේ ෆ්‍රැන්කස්ටයින් කෙනෙක්ව හැදුවා. අර හදපු චිත්‍රපටි වල එන ෆ්‍රැන්කස්ටයින් වගේ. අද ඒ ෆ්‍රැන්කස්ටයින් වාද ඒ හදපු දොස්තරලන්ටවත් අද බෑ කන්ට්‍රෝල් කරගන්න. අද මේ වෙනකොට ඔවුන් කියනවා මේ ගාසා රාෆා එකේ තමයි මිලියන එක ආමාරක් ජනතාව ඉන්නේ. දැන් ගිහිල්ලා යුද්ධය නිසා රාෆා තීරුවේ පුනරුත්ථාපන කඳවුර වල. දැන් ඔවුන් කියනවා ඒ කට්ටියට ඉවත් වෙන්න, මොකද එතෙන්ට ගහනවා කියලා. එතකොට රාෆා වලට ගහනකොට ඇමරිකාව යුරෝපයේ කියනවා ගහන්න එපා. නමුත් ඒව අහන්නේ නැහැ. නතන්‍යාහුගේ කැබිනට් ඇමතිවරු කියනවා මුළු ලෝකෙම විරුද්ධුණත් අපි මේ සටන දිගටම ගෙනියනවා කියලා. අද ඔවුන්ටත් අද කරගෙන යන්න බෑ. අද ඇමරිකාව අවසානයේදී කියනවා එහෙමනම් අපි ආයුධ දීම නවත්වනවා, ඊට පස්සේ ආයුධ දෙන්නේ නැහැ. දැන් ඇත්තටම දීලා තියෙන ආයුධ ඇති ඕනතරම් ඇමරිකාව සහ යුරෝපය මේ සටන ගෙනියන්නට. ඒ නිසා 2012 ඉඳලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා ගෙනේනවා පලස්තීනයට පූර්ණ සමාජිකත්වය දෙන්න. ඒක අද වෙනකොටත් බෑ. අද අවුරුදු 12ක් ගිහිල්ලා පලස්තීන රටේ තමයි කොටසක් තමයි ඊශ්‍රායලයට ඊශ්‍රායල් ජාතියට දුන්නේ. ඒ නිසා අද මේ වෙනකොට මේ ඒකේ බලන්න ඇමරිකාව මේ මානව අයිතිය ගැන කතා කරන ඇමරිකාව අද ඒකට විරුද්ධ වෙනවා පලස්තීනයට මේ තැන දෙනවට. ඒ වගේම යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, නෝඩික් රටවල් මේ මහා විශාල වශයෙන් මානව අයිතිය වෙනුවෙන් විශාල ලෝකේ පුරා ක්‍රියා කරන මේ රටවල් ඒගොල්ලෝ ඡන්දේ දීමෙන් වැළකීලා හිටිනවා. ඒ කියන්නේ මේ මේකට සහයෝගය නොදී ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ අය ඊට පස්සේ මේගොල්ලන්ගේ හියුමන් රයිට්ස් සාකච්ඡාව මේගොල්ලෝ අපිට දෙන උපදෙස් අපි කොහොමද ගණන් ගන්නෙ? ඒගොල්ලන්ගේ මේ සියන සියලුම වැඩපිළිවෙල තියෙන්නේ ඒගොල්ලන්ගේ වාසියට. ඒගොල්ලන් යුක්‍රේනයේ එක හියුමන් රයිට්ස් සංකල්පයක්, ගාසා වලට තවත් මේ සංකල්පයක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ නිසා අද මේ අවස්ථාව වෙනකොට පලස්තීන ජාතියක් සමග මුළු ලෝකෙම අද එකතු වෙලා තියෙනවා. අපේ රටත් අද මේ හැම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම දේවල්ට අපි අපේ රට සහයෝගය දෙනවා මේ වගේම. ඒ නිසා අපි මැයි 17 වෙනිදා කොළඹ විහාර මහදේවී ඉඳලා උද්‍යානයේ ඉඳලා දහස් ගානක විශාල පාගමනක් අද යුද්ධයට එරෙහිව රෝසස් against war කියන තේමාව යටතේ සාමකාම පාගමනක් අපි ආරම්භ කරනවා. සියලුම සර්ව ආගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයත් එක්ක ඇතුව අපි ඇමරිකානු තානාපති කාර්යාලයට අපි ගිහිල්ලා කියනවා වහාම මේ යුද්ධය නිමා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නයි කියලා ඔවුන්ට කියන පෙස්සමට. මම ඉල්ලා හිටිනවා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පලස්තීනයේ මේ සටන වෙනුවෙන් කතා කරන අදහසක් තිබෙන සියලු මන්ත්‍රීවරුන්ට ඒ ස්ථානයට සහභාගී වෙන්න කියලා බොහොම ස්තුතියි.
Thank you. Honorable CV Ratnayaka, you have 10 minutes.
කාරක සභා සභාපතිතුමනි, ලෝකයේ මිනිස් ප්‍රජාව එකිනෙකාට එරෙහිව තමන්ගේ බලය සහ තමන්ගේ දේශ සීමාව නිර්ණය කරගන්න මිනිස් ජීවිත අවතක්සේරු කරමින් ලෝකයට තවත් විදහපාන ආකාරයට එක වෙලාවකට හිට්ලර්ගේ ක්‍රියාදාමයම ඊර්ෂ්‍යාවේ ක්‍රියාත්මක කරගෙන යනවා. හරියට ලෝකයේ හැම දෙනාගේම අවධානය යොමු කරමින් මේ සඳහා නතර කරන්නයි කියලා කියනකොටත් නම්මිසීලීව ටිකක් හෝ ඇමරිකාවත් ඒ රජයේත් ආධාර දෙන එක නතර කරමින් තියෙන වෙලාවක වළං කඩේට පැනපු ගොනෙක් වගේ ඇනගෙන ඇනගෙන යන න්‍යාය තමයි ඊර්ෂ්‍යාවේ නායකයා කරගෙන යන්නේ. මේ මිනිස් ජීවිත අවතක්සේරු කරලා තියෙනවා. සර් රාජිත සේනාරත්න මැතිතුමා ප්‍රකාශ කළා වගේ කුඩා දරුවෝ, ගැබිනි මාතාවන්, කාන්තාවන්, රෝවල්ගත වූ රෝගීන්, පුනරුත්ථාපනය කරන ඉන්න කඳවුරු මේවා ඉවක් බවක් නැතුව විනාශ කරගෙන යනවා. කොහොමේ මානව හිමිකම්? කොහොම මානව හිමිකම් ගැන කතා කරපු මිනිස්සු. අපි දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා. ඒ වෙලාවේ නිරන්තරයෙන්ම ඒ සඳහා කතා කරපු යුරෝපයේ රටවල් අද නියඳයි, මුනිවත රැකගෙන ඉන්න. පලස්තීන ජනතාව අසරණයි. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරමින් ඒ සඳහා ක්‍රියාත්මක කරගෙන යන ක්‍රියාත්මක කරන සමූල ඝාතනය වහාම නතර කර යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. මේ කාරණේදී ඒ පලස්තීන ජාතීන් හැටියට ඔවුන් ඒ සඳහා නිරන්තරයෙන්ම කතා කරමින් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ ඉවසීම නිවට ක්‍රියාවක් නොවේ කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිවට ක්‍රියාවක් හැටියට හුවා දක්වමින් ඊශ්‍රායලයේ කටයුතු කරන්නේ නම් ඔවුන්ටත් ඒ පළ විපාක ගෙවන්න සිද්ධ වෙයි කියන එකත් නිත්‍යඥයට මතක් කළ යුතුයි. ඒ රටේ නායකයන්ට ඔවුන්ගේ රටේ ඇතුළෙම ඔවුන්ට ප්‍රශ්න රාශියක් නැති වෙලා තියෙනවා. ඔවුන් මැතිවරණයක් ඉල්ලනවා ඔවුන්ගේ රටේ තියෙන දූෂණ නතර කරන්න කියලා. ඊර්ෂාලේ නායකයාට කතා කරලා තියෙනවා මේවා වහගන්න මිනිස් ජීවිතවලින් පලියක් කරගෙන මිනිස් ජීවිත ඝාතනය කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා සමස්ත ස්ලාම් ජනතාව ඒ සඳහා කටයුතු කරද්දී ශ්‍රී ලාංකික දීපේ සියලු දෙනාම බුදුදහමත් එක්ක වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ කියන ක්‍රියාදාමයත් එක්ක අපි ඔවුන් එක්ක කටයුතු කරන්න නිරන්තරයෙන්ම සූදානම් වෙනවා. ඒ නිසා පැහැදිලිවම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න ඕනේ මේ ඊර්ෂාල කරගෙන යන ක්‍රියාදාමය. වහාම නතර කරන්න, මිනිස් ජීවිත අවතක්සේරු කරන්න එපා. වැරද්දක් වුණා ඇති ඒක ඒ වැරද්දට සමූල ඝාතනය කරන්න සූදානම් වෙන්න එපා. මේ කාරණේ නිසාම අද ලෝකය වෙනත් වෙනත් පැතිවලට මම්පෙත් පියවර කරගෙන තියෙනවා. රුසියාව යුක්‍රේනයේ යුද්ධය, ඒ වගේම අනිකුත් තැන්වල පවතිනා වූ යුද්ධය, ඉරානයේ පවතිනා පැහැට ගන්න යන යුද්ධය, මේක තුන්වෙනි ලෝකයේ යුද්ධයක් බවට පරිවර්තනය වෙන්න ඉඩකඩ වැඩි. මේ ඉඩකඩ වැඩි වීමේදී මේ මිනිස් ජීවිත තමයි නැති වෙලා යන්නේ. මනස උස් වූ මිනිසා මේ තරමටම පල්ලෙහාට වැටිලා ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන එක තමන්ගේ දේපොළ, තමන්ගේ සීමා නිර්ණයන්, තමන්ගේ රටවල්වල අයිතිය වෙනින් කතා කරද්දී ඔවුන් කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු හැටියට හංවඩු ගහන්න සූදානම් වෙලා තියෙනවා. එතනින් අපි ගලවගෙන ඉස්සරහට යා යුතුයි කියන එකයි මම දකින දේ. ඒ නිසා අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ හැටියට මේ පාර්ලිමේන්තුවේ ඒ සඳහා අවස්ථාව අවකාශය සලසා ගන්න සූදානම් වෙනවා. ඒ සඳහා අවකාශය අවස්ථාව සලසා ගන්න අපි එකිනෙකාට එකතු කරගෙන ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. පක්ෂ දේශපාලනයට වඩා මිනිසා ජීවත් කිරීමේ වගකීමයි අපිට තියෙන්නේ. මිනිසා දේශ ජීවත් කිරීමේ අයිතිය සඳහා සිංහල හෝ දමිළ හෝ ස්ලාම් හෝ ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි නැගීටලා ලෝකයේ ඒකන ක්‍රියාවලියට විරුද්ධව කතා කරන්න අපි සූදානම් වෙනවා. සම මම නියෝජනය කරන නෝර්ල දිස්ත්‍රික්කයේ බහුවාර්ගික දිස්ත්‍රික්කයක්. ඒ බහුවාර්ගික දිස්ත්‍රික්කයක සිංහල, දමිළ, මුස්ලිම්, ඉස්ලාම් ජනතාව ඉන්නවා. ඒ වගේම විවිධ ආගම් අදහන මිනිසුන් ඉන්නවා. ඒ වගේම ඒ අයටත් ඒ වේදනාව තියෙනවා. ඒ වේදනාව තියෙනවා වගේම කටයුතු කරන්න සූදානම් වෙනකොට මම දැක්කා මේක පරිබාහිරව මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. වතුකරේ සමස්ත කම්කරු ජනතාව දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනකොට, ඒ දායකත්වය ලබා දීලා කම්කරු අමාත්‍යංශය සමග එකතු වෙලා අපේ ජීවන් කුමාරතුංග තරුණ අමාත්‍යවරයාත් එක්ක යෝජනාවක් හැටියට කම්කරු ජනතාවගේ වැටුප වර්ධනය කරගන්න, වැටුප වැඩි කරන්න කියලා කතා කරලා තිබුණා. පියල් 1000ක් වැටෙන එක එක් පියල් 1700 දක්වා වැඩි කරන්න කියලා. හැබැයි බහුජාතික සමාගම් වතු පාලනය කරන උදවිය ඒ සඳහා ක්‍රියාත්මක කරනකොට ඔවුන් අධිකරණයට යන්න සූදානම් කළා. වැටු වැඩි වෙලා තේමිල ඉහළට යනකොට, තේමිල ඉහළට යනකොට කවදාකවත් ඔවුන් අපිට ආදායම් වැඩි වුණා කියලා කතා කරලා නැහැ. සේවකයාගේ වැඩි වැටුප වැඩි කරලා දීලා නැහැ. ඒ නිසා සමහර වෙලාවට හේලිස් සමාගමේ ඉන්න ප්‍රසන්න රාජදරේ වගේ අය අත්නෝමතික ආකාරයෙන් ක්‍රියාත්මක වෙන. ඒ අත්නෝමතික ආකාරයෙන් ක්‍රියාත්මක කරලා ක්‍රියාත්මක කරන සූදානම් වෙන්නේ අර කම්කරුවගේ ශ්‍රමය උදුරගෙන කූරගෙන ඒ කම්කරුවට අවස්ථාව දෙන්නේ නැති නිසාද? ඒ නිසා රාජ දොරේ කියලා කිව්වට ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන සූදානම් වෙනවා නම් ඔවුන්ට ඔවුන්ගේ නිසි කම්කරු වේතනය ලබා ගන්න පුළුවන් වෙනවද කියන එකත් හිතා ගන්න ඕනේ. මෙන්න මේ වගේ කාරණා
පැනනගිනමින් ඔවා ඔඩුදුවන්න පුළුවන් අවස්ථා තියෙනවා. එනිසා අපි සියලු දෙනාම එකට එකතු වෙලා, අපි සියලු දෙනාම එකට එකතු වෙලා ලෝකයේ පවතින මේ සමූල ඝාතනය නතර කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම සඳහා සියලු දෙනාම අත උස්සලා තියෙනවා. කම්කරුවා වෙන්න පුළුවන්, ඒ වගේ මුගතා බුද්ධිමතා නැනවතා වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම මේකට විරුද්ධව අපි කතා කරන්න සූදානම් වෙලා තියෙනවා. පලස්තීන ජාතිකයන් වෙනුවෙන් ඒ සඳහා හඬක් නගලා ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අවකාශය සලසා දෙනකොට ලෝකයට සාමය උදා කරගෙන ඒ සාම දජය ඉස්සරහට ගෙනියන්න අපි කැප වෙනවා, අප වෙනවා කියන ප්‍රකාශයත් කරමින් ඒ සඳහා මේ යුද්ධය වහාම නතර කරන්න ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න ඕන. මානව හිමිකම් ගැන කතා කරන ලෝකේ මානව හිමිකම් පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් කතා කරමින් ක්‍රියාත්මක කරනවා නම් එක පැත්තකින් එක රටකට වෙනත් විදියකුත්, එක තුන්වෙනි ලෝකයේ දියුණු වෙන රටකට වෙනත් විදියකටත්, අනිත් රටවල් වලට වෙනත් විදියකින් ක්‍රියාත්මක කරනවා නම් මේ මානව හිමිකම් වල ඇති ඵලය කුමක්ද? ධනවත් රටවල්, යුරෝපයේ රටවල් මේ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා නම් මිනිස් ජීවිතවලට, අර දරුවන්ගේ ජීවිතවලට, අනාගත බුද්ධි ගලන මොකද්ද වෙන්නේ කියන එක හිතාගෙන වැඩ කර යුතුයි කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. පලස්තීන ජාතියන් සහ මේ යුද්ධයෙන් බැටකන අයට සාමය උදා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මම නිරන බොහොම ස්තුතියි.
Thank you honorable Dilan Perera, you have 8 minutes.
කරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අද දිනේදී අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව යම් යම් ඌණපූර්ණයන් සහිත වුණත් පලස්තීනයේ මේ වෙන සංහාරයට විරුද්ධව රවුෆ් හකීම් ඇමතිතුමා යෝජනා කරපු, කරු ඉම්තියාස් බාකිර් මාකර් ඇමතිතුමා ස්ථිර කරපු මේ යෝජනාව වෙනුවෙන් පෙනී ඉන්නවා. මම ගිය අයවැය විවාදය පුරාම ශ්‍රී ලංකා පලස්තීන මේ සහයෝගිතාවය දක්වන මේ සාලුව ඇඳගෙන ඉන්නකොට අපේ දිස්ත්‍රික්කයේ එක්තරා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික්කයේ රැස්වීමක් කියලා තියලා තිබුණා. ඩිලාන් ඇවිල්ලා සිංහල තම්බියෙක් කියලා. මට මතක් වුණේ මීට අවුරුදු ගණනාවකට පෙර මම මේ රටේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්න වෙනු කතා කරනකොට එවකට සමහර උද්වේ මට සිංහල කොටියා කියපු ආකාරය. මේ රටේ යුද්ධය ඇති වෙච්ච වෙලාවෙත් අපි සාමය වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු මේ ප්‍රශ්නය දිහා අපි ක්‍රිස්තියානි විදිහට, බෞද්ධ විදිහට, ඉස්ලාම් විදිහට නෙවෙයි බලන්නට ඕන. සිවි රත්නායක මැතිතුමා කියපු විදිහටම මේක දිහා බලන්නට ඕනේ අපි මානුෂික හැකියි. සිවිටයි මට එහෙම කරන්න පුළුවන්, මොකද අපි දෙන්නම ජීවත් වෙන්නේ බහු සංස්කෘතික, බහු ආගම්, බහු ජාති ඉන්න ප්‍රදේශවල නිසා. මේ ඊශ්‍රායලයේ ප්‍රශ්නේ දිහා හරියට බලනවා නම් ඔක්තෝබර් මාසේ 7 වෙනිදා ගිය අවුරුද්දේ හමාස් සංවිධානයේ ඊශ්‍රායලයට පහර දෙන විට ඉස්රායලෙන් 4-3 හිටිය මහපාරේ නෙතන්‍යාහු ගෙදර යන්න කියලා, නෙතන්‍යාහුගේ වංචා හොරකම් වලට නෙතන්‍යාහු ගෙදර යන්න කියලා මහපාරේ හිටියේ. හරියට බලනවා නම් නිකන් හමාස්කයි නෙතන්‍යාහුනි ප්ලෑන් කරලා වැඩේ කරා වගේ. නෙතන්‍යාහුට වීරයෙක් වෙන්න පුළුවන් වුණා හමාස්ේ ගහපු එකෙන්. ඊශ්‍රායල් ජාතිය ඔක්කොම හමාස්ක ගහන්න ඉස්සෙල්ලා නෙතන්‍යාහු ගෙදර යවන්න හිටියේ. ලෝකයේ බොහෝ රටවල නෙවෙයි අපේ රටේ අරගලේ හරහා වෙච්ච දේ වුණ දිහා බලුවම වුණත් අපට පේනවා මොන විදිය කුමන්ත්‍රණ දියත් වෙන්නේ ඒ රටවල සමහර වෙට බටහිරට සහ බටහිරට කැදී සමහර රටවල් වලට අවශ්‍ය ආණ්ඩු පෙරලන්න සහ ආණ්ඩුපත් කරන්න කියලා. කෙසේ වෙතත් ගරු සභාපතිතුමනි, මේ වෙනකොට අප්‍රේල් මාසයේ 25 වෙනිදා වෙනකොට 34,183 සාමාන්‍ය වැසියෝ, හමාස් සංවිධානයේ අය නෙවෙයි සාමාන්‍ය වැසියෝ මැරුවා නෙතන්‍යාහු කියන ත්‍රස්තවාදියා. 77,084 මේ වෙනකොට තුවාල වෙලා තියෙනවා නෙතන්‍යාහුගේ ත්‍රස්තවාදී ප්‍රහාර හරහා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ Human Rights Chief Walker Turk කියන විදියට හැම විනාඩි 20කටම ගාසා තීරයේ දරුවෙක් මරනවා. සෑම විනාඩි 20කටම දරුවෙක් මරනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා කියන්නේ. එක්සත් ජාතික සංවිධානයේ වාර්තා අනුව ගාසා තීරයේ 62% නිවාස එක්ක සම්පූර්ණයෙන් විනාශ වෙලා එක්ක භාගයට විනාශ වෙලා බෝම්බ ගාලා මරනවා, වෙඩි තියලා මරනවා විතරක් නෙමෙයි, ඒ පළාතේ ජනතාවට ආහාර දෙන්න නැතුව, වතුර දෙන්න නැතුව බඩගින්නේ තියලා මරනවා. බෝම්බ ගහන්නේ හමුදා කඳවුර වලට නෙමෙයි, ඉස්පිරිතාල වලට, පල්ලි වලට, සරණාගත කඳවුරු වලට. මින් එහාට තව මේ ත්‍රස්තවාදියා කියන නම හැර නෙතන්‍යාහුට කියන වෙන නමක් තිබෙනවාද? වෙන නමක් තිබෙනවාද? ඒක නිසා තමයි මම කිව්වේ මේක දිහා ක්‍රිස්තියානි, කතෝලික, බෞද්ධ කියන ඇස් වලින් බලන්නේ නැතුව මානුෂික ඇඟකින් බලන්න. මේ ලෝකේම ප්‍රශ්න මතුවනාම කතා කරන්න තියෙන තැන එක්සත් ජාතීන්ගේ සංවිධානය. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කරලා තියෙනවා තනි මිනිහෙක්. නෙතන්‍යාහු කියන තනි මිනිහෙක් අභියෝග කරලා
තියෙනවා.
එක්සත් ජාතීන් සංවිධානය කියන දේ අහන්නේ නැහැ. ඊජිප්තුවයි කොටාර රාජ්‍ය එකතු වෙලා හමාස් සංවිධානයත් කැමති කරගත්ත සටන් විරාමයකට. නමුත් සතේකට මායිම් කරන්නේ නැහැ සටන් විරාමය ගැන. ඒක බල්ලට දාලා නෙතන්‍යාහු ඔහුගේ ත්‍රස්ත වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දිහා මානුෂික ඇකින් බලන්න ඕනේ. ජාත්‍යන්තර නීතිය ඉවරයි, ජාත්‍යන්තර මානුෂික නීතිය ඉවරයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සම්පූර්ණ ජාලයටම පයින් ගහලා නෙතන්‍යාහු මේ කාරණේ කරන්නේ වක්‍ර හෝ ඍජුව ඇමරිකාවේ සහයෝගය ඇතිව කියන කාරණය කිව යුතුමයි. මට මතක් වුණේ මේ ගියසුමානි දවසක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා සියලුම විපක්ෂය අයට කිව්වා අත ගහන්න කියලා මල්වට්ටියට. මල්වට්ටියේ තියෙන මල් පරවෙලද කියලා බලන්න ඇති ඉස්සෙල්ලා මල්වට්ටියත් අරගෙන ජනාධිපතිතුමා මල් ටික අතර එළියට ගියා. ඒ වගේ තමයි නමට කියනවා ඇමරිකාව, ඔව් we want a ceasefire, we are urging Israel for a ceasefire කියලා. හැබැයි ආයුධ බෝම්බ සියල්ල වෙනු ඇමරිකාවේ නීති අනුවත්, ජාත්‍යන්තර නීති අනුවත් ඇමරිකන් ආයුධ වලින් මාසික නීති කඩනවා නම් දඬුවම් කරන්නට ඕනේ. ඒක තමයි ඇමරිකන් නීතිය, ජාත්‍යන්තර නීතිය. ඒ නිසා නෙතන්‍යාහු පමණක් නෙවෙයි, නෙතන්‍යාහුට ආයුධ සපයන්නොත් ඒ නිසා ජාත්‍යන්තර නීතිදී වැරදිකාරයෝ. අවසාන වශයෙන්
ගොනු
අද මේ කාරණය සම්බන්ධයෙන් අපි සියලු දෙනාම එකතු වෙලා වහාම ඊශ්‍රායලයට බල කරන ගමන් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව සටන් විරාමයකට ගිහිල්ලා වහාම මේ ත්‍රස්තවාදී ම්ලේච්ඡ ප්‍රහාර නවත්තන්න කියලා අපි ආණ්ඩුවේ ඉල්ලා හිටිනවා. කරුණා කරලා මේ සීස්වාය ඇග්‍රිමන්ට් එක ක්‍රියාත්මක වෙන තුරුවත් ලංකාවෙන් ඊශ්‍රායලයට මේ සේකාරණක නවත්තන්න. මේ ලංකාවේ සේකෝ කියලා වැඩ කරන්නේ මේ පලස්තීන ජනතාව කරපු රස්සාවල් වල. ඒ නිසා we are just paying lip service and saying we want a ceasefire, let us be practical and at least temporarily suspend our diplomatic ties with Israel until a ceasefire is implemented.
Honourable member, please wind up.
Yes, I'm winding up. At last but not least, let me table a letter sent to me as the Secretary of the Sri Lanka Palestine Partnership Association by the Sri Lanka Committee for Solidarity with Palestine, signed by its co-chairman Mr. Bimal Ratnayake and Mr. Faza Farooq, to be published in the Hansard. Thank you, sir.
Thank you. Honorable Sarath, Dr. Sarath Weerasekara, 15 minutes.
I thought I have 15 minutes.
15, you have 15 minutes.
Garu Katayanagathumani, ada api me Palestine Israel yuddhaya gana katha karanne. Api dannawa yuddhaya bihisunui depettema ahinsakin merenne pidawata patwenne ahinsaka janathawa eka api hela dakinawa kadawakath api anumatha karanne. Api dakka palaweninma Hamaswaru gillara ahinsaka Israel jathikayanta vinodayen sidna Israel jathikayanta prahara ella karanawa. ඊට පස්සේ අපි දකිනවා ඊශ්‍රායලය නැවත වරක් ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඒ සටන දිගටම ගෙනියනවා. දැන් ඒ දෙපැත්තෙන්ම මැරෙන්නේ අහිංසක ජනතාව. ඒ වගේම අපි දන්නවා කොහොමද කියලා අන්තර්ජාතික ප්‍රජාව හැසිරෙන හැටි ඇමරිකාව, යුනයිටඩ් නේෂන්ස් එක්සත් ජාතීන්ගේ සංගමය, ආරක්ෂක මණ්ඩලය, අනෙක් රටවල් කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන අපි දැන් ඉතාම හොඳට නිරීක්ෂණ කරන යනවා. අපේ රටෙත් යුද්ධයක් තිබ්බා ගරු සභාපතිතුමනි, අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. ඒ අපි සටන් කළේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය සමග. ඒකද අපි මතක් කරන්න ඕනේ, ඊශ්‍රායලය අපිට උදව් කළා, අපිට යුද උපකරණ දුන්නා. මමත් ඊශ්‍රායලයට ගිහිල්ලා තියෙනවා වේග ප්‍රහාරක මුරයාත්‍රා සඳහා පුහුණු ලබා ගන්නට, මරාගෙන මරන්න බෝට්ට සමග සටන් කරන්න. ඔව් ඒත් මම කියන්නේ ඊශ්‍රායල් අපටත් උදව් කරා කියලා. නමුත් ඒක නිසා අපි ඊශ්‍රායලේ ඊශ්‍රායලින් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අහිංසකින් මැරෙන යුද්ධය නවත්ත ගන්නට. එහෙම නැත්නම් ඒ සඳහා සාධාරණ නැත්නම් සාමකාමී විසුමකට එන්න කියලා අපි ඊශ්‍රායලෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපි දන්නවා අවුරුදු 30ක් තිස්සේ මේ කොටසින් සමග අපේ රටේ අහිංසක සිංහල සහ මුස්ලිම් මිනිස්සු අමු අමුවේ ඝාතනය කරනකොට මේ එක්සත් ජාතීන්ගේ සංගමය ඇමරිකාව හෝ කිසිම යෝජනාවක් ගෙනාවේ නැහැ. ඒ LTTE ඒ ත්‍රස්තවාදය හෙලා දැකලා. ඒ වගේම තමයි අපේ ඒ සටන් කරන අපිට සපෝට් කළ නැත්නම් සහයෝගය දීලා කිසිම යෝජනාවක් ගෙනාවේ නැහැ. අපි දන්නවා ආරන්තලාවේ භික්ෂුන් මහන්සියලා මරද්දි, සීමා බෝධිය ළඟ අහිංසක සිල්මෑණිවරු මරද්දි, ගෝනගල බඩදරු අම්ලාගේ බඩ කපල ළම එළියට අරගෙන මාළු කපනා වගේ මරද්දි කවදාකවත් අපි හැමතිස්සෙම ඇමරිකාව අපිට කිව්වේ මේ කොටින් සමග සාකච්ඡා කරලා දේශපාලන විසඳුමකට එන්න කියලා. නමුත් අපි දන්නවා සෙප්තැම්බර් 11 තියෙන ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාව මුළු ලෝකෙම ත්‍රස්තවාදීට විරුද්ධ පදනමක තිබ්බා. ඉතින් අපිට සැලකුවේ එහෙමයි. ඉතින් ඒකින්ද කොටි ත්‍රස්තීන් මේ අපේ රටේ අහිංසක වැසියන් අර වගේ අමු අමුය ඝාතනයකට නිහඬව සිටි ඇමරිකාව අපේ සොල්දාදෝ 29,000ක් මැරිලා 14,000ක් ආබාධිත වෙලා මේ සටන සම්පූර්ණයෙන් නිම කරලා අපේ අහිංසක ජනතාවට සාමකාමීව ජීවත් වෙන්න වාතාවරණය කළාට පස්සේ එනවා අපි මානවිකවන් කඩකලා කියලා යුද අපරාධ චෝදනාවලට අපිට විරුද්ධව එක්සත් ජාතීන් සංගමේ විවිධ යෝජනා ගෙනවා. දැන් මේක වෙන්නේ මේ ඊශ්‍රායල් පලස්තීන යුද්ධය වෙනකොට තමයි දැන් මේ යෝජනා ගෙන්නේ. නමුත් අපිට මේ මානවිකවන් කඩකලා කියලා යෝජනා ගෙන්නේ ගරු සභාපතිතුමනි අපි මේ යුද්ධය ඉවර කළාට පස්සේ. මිස් චෙයාර්මන්, we know when you define terrorism, terrorism is killing the innocents to achieve a political aim. Therefore, whether the cause for terrorism is justifiable or not, we can't justify terrorism because it kills the innocent civilian. And also we know terrorism is no more local or regional. It is global and transnational. Therefore, there has to be a concise and concerted effort on the part of the international community to address this menace. ඉතින් ඒකෙන්ද මේ ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදය අපි නිම කළාට පස්සේ මේ අන්තර්ජාතික ප්‍රජාව, එක්සත් ජාතීන්ගේ සංගමය, මේ ඇමරිකාව, මේ යුරෝපය අපිට සලකන හැටි ඉතාම වැරදි. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් දර්ශන වීරසේකර කියන නීතිචිවරයා ඉතාම හොඳ පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා. ඔහු ලියූ ලිපියක් අතවශ්‍යම ගොනින්ජන් ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ, ඒ කියන්නේ ජාත්‍යන්තර නීති පිළිබඳ ගොනින්ජන් සංග්‍රහයේ පළ වෙලා තියෙනවා කියන්නේ ලෝක විද්වතුන්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක කියන්න ඕනේ කිමිකරු සභාපතිතුමනි. අපි දන්නවා මේ මානවිකම් කවුන්සලයේ 46.1 කියන යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය නමින් බාහිර යාන්ත්‍රණයක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාස් accountability projects එක නමින් external mechanism එකක් නැත්නම් බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කළ තියෙනවා. ඔවුන් ඒකට වාර්ෂිකව ඩොලර් මිලියන 4ක් ඒකට වියදම් කරනවා. දැන් වසර දෙකක් තිස්සේ ඒ අපිට විරුද්ධව සාක්ෂි එකතු කරන අපි දන්නේ නැහැ කවුද සාක්ෂි දෙන්නේ. අපි දන්නේ නැහැ ඒක සාක්ෂි දෙන්නාගේ අනන්තතාවය මොකද්ද කියලා. ඔවුන්ට එක් සමග හරස්පස ගන්න බෑ. ඒ බාහිර යාන්ත්‍රණය අද රණවිරුවන්ට සහ මේ දේශපාලන නායකත්වයට විරුද්ධව අද ඒ සාක්ෂි ගොනු කරලා තියෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා කියලා තියෙනවා මේ අපි මේ ඔවුන් එකතු කරන සාක්ෂි යුනිවර්සල් ජුරිඩික්ෂන් එක යටතේ ඒ කියන්නේ සර්ව ලෝක අධිකරණ බලය යටතේ අපේ රණවිරුවන්ට විරුද්ධව චෝදනා ගොනු කරන්න පුළුවන්ද නඩු දාන්න පුළුවන්ද කියලා විවිධ රටවල් සමග සාකච්ඡා කරනවා. එතකොට ගරු සභාපතිතුමනි මේ යාන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක කළොත් ඇත්ත වශයෙන්ම අපේ රටේ ස්වෛරීත්වයට අපේ රටේ ජාතික ආරක්ෂාවට සම්පූර්ණ තර්ජනයක් වෙනවා. මොකද මේකේ තියෙන පළවෙනි යෝජනාව තමයි අපි මානව සංහිතියට විරුද්ධව ඒ කියන්නේ ක්‍රයිම් අගේන්ස් හියුමැනිටි කියන එක තමයි මෙතෙන්දී කියන්නේ. එතකොට එක්සත් ජාතික සංගමයේ නිල වශයෙන් පත්කර කමිටුවකින් ඒ සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවා කියලා කිව්වොත් එහෙම කියන්නේ ඒකෙන් තේරුම් ගන්නෙ නැත්නම් ඒක ඉම්ප්ලයි වෙන්නේ අපි යුද්ධ කළ තියෙන්නේ ත්‍රස්තවාදීන් සමග නෙමෙයි, අපි යුද්ධ කළ තියෙන්නේ සමස්ත අහිංසක දෙමළ ජනතාව සමග. එතකොට අන්න ඒක ඔප්පු වෙන සාක්ෂි තිබ්බොත් ඒක සනාථ කළොත් එහෙම මේ දෙමළ බෙදුම්වාදීන්ගේ මේ ඊළම් සිහිනය ඔවුන්ට මේ ස්වයං පාලනය කියන එකට වක්ර වශයෙන් නෙමෙයි ඍජුව ඒකට සහාය දීමක් තමයි ඉතිරි වෙන්නේ. ඒක තමයි අපේ ජාතික ආරක්ෂාවට බලපාන්නේ මේ බාහිර යන්ත්‍රණයේ දිගටම ක්‍රියාත්මක කළොත්. දෙවෙනි එක තමයි අපි දන්නවා බෙදුම්වාදීන් අවසාන ඉලක්කය උතුරු නැගෙන වෙනම පාලනයක් වෙනම ඊළමක්. ඉතින් මේ හමුදා නායකයන් නැත්තම් සිවිල් නිලධාරීන්ට විරුද්ධව ගෙන යන මේ බාහිර යන්ත්‍රණය තියෙන එකෙන් ඇත්ත වශයෙන්ම වක්‍රව මේ ස්වයං පාලනය සම්පූර්ණයෙන්ම සාධාරණීකරණයක් තමයි මෙතන වෙන්නේ. ඒක අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මේ නිලධාරීන්ට විරුද්ධව එසේ විදේශ රටවල නඩු පැරුවොත් ඇත්ත වශයෙන්ම වක්‍රව සහ ඍජුව මේ රජයට ඒ සම්බන්ධයෙන් වියදම් කරන්න වෙනවා. ඒක රජයේ බදු මුදල් ඒ සම්බන්ධයෙන් වැය වෙනවා. එතකොට ඒ වගේම තමයි අපි කළ යුද්ධයට ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම ඒක හැල්ලුවට පත් වෙනවා. ඒක අවක්‍යයට ලක් වෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ ඉන්න මේ සෙබළුන්ගේ නැත්තම් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යයට ඒක අහිතකර ලෙස බලපානවා. ඉතින් ඒකින්ද මේ රජය මේ බාහිර යාන්ත්‍රණය නැත්තම් එක්සෙල් මෙකැනිසම් මා ප්‍රතික්ෂේප කරලා තිබ්බත් ගරු සභාපතිතුමනි මේ මහ කොමසාරිස් වරයා කියන මේ ප්‍රකාශය ඒ කියන්නේ ඕක වෙනවා මේ බාහිර යන්ත්‍රය තුලින් ලබා ගන්නා සාක්ෂි වලින් මේ රණවිරුවන්ට සහ සිවිල් නිලධාරීන්ට විරුද්ධව චෝදනා ගොනු කරන්න පුළුවන් කියලා සර්ව ලෝක අධිකරණයේ බලය යටතේ ඒ කරන්න පුළුවන් කියන ප්‍රකාශය මේ රජය කවදාකවත් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඉතින් මේක භයානක තත්ත්වයක්. ඒත් අවශ්‍යම දන්නවා අපි දන්නවා ඊයේ පෙරේදා මේ විමල් වීරවංශ අපේ ගරු මන්ත්‍රීවරයා සිටියා මේ සත්‍ය සිවිමේ කොවිසම කියලා එකක් දැන් ඉදිරියේදී ගේන්න එනවා. ඒකනොත් මට හිතෙනවා මේ බාහිර යන්ත්‍රයට සහාය වීමක් තමයි එකෙන් වෙන්නේ. එතුමාත් කිව්වා මමත් කියනවා දැන් මේකෙන් වෙන මේ රණවිරුවන්ට විරුද්ධව තියෙන සාක්ෂි ඔහුගේ ඒ ඕනම කෙනෙක්ට ඇවිල්ලා ඕනම සාක්ෂියක් දෙන්න පුළුවන්. එයාගේ අනන්‍යතාවය මේ හෙළිදරව් කරන්නේ නැහැ. ඔහුගෙන් හරස්පස් අහන්න බෑ. මේ සාක්ෂියක් ජා පනතට විරුද්ධව පාපෝචාරණ කරන්න පුළුවන්. බොරු සාක්ෂි දුන්නත් නඩු දාන්නත් බෑ. ඒ කියන ඕනම මිනිහෙක්ට ඇවිල්ලා රණවිරුවෙක්ට විරුද්ධව නැත්නම් ජෙනරාල්වරයෙක්ට අද්මිරාල්වරයෙක්ට නැත්නම් සිවිල් නිලධාරියෙකුට විරුද්ධව ඕනම බොරු සාක්ෂියක් දෙන්න පුළුවන් කිසිම බියක් සැකක් නැතුව. ඒතර මේ කරන ඉතින් වින්දතියන්ට සහන දෙන එක ගරු සභාපතිතුම අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ කොමිසම එකතු කරන සාක්ෂි අර බාහිර යාන්ත්‍රය නැත්නම් අර යුනයිටඩ් නේෂන්ස් වල තියෙන එක්ස්ටර්නල් මෙකැනිසම් සමග සාධාරණ වෙනව බද්ධ වෙනවා. ඉතින් ඒකෙන් තමයි මේක ඉතාම විශාල කුමන්ත්‍රණයක් කියන එක මේ සත්‍ය සේවීමේ කොමිසම එකත් මේ සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී කිය අසින්නවා. ගරු සභාපතිතුමනි මේ බාහිර යාන්ත්‍රණයට අභියෝග කරන්න පුළුවන් මේ එක්සත් ජාතීන්ගේ සංගමයෙන් විසින් ස්ථාපිත කළ තියෙන බාහිර යාන්ත්‍රයට අභියෝග කරපු නම් යාන්ත්‍ර දෙකක් දේශීය යාන්ත්‍ර දෙකක් අපේ රටේ තිබ්බා. එකක් තමයි LLRC එක. මේ කියන්නේ උගත් පාඩම් සහ සංවිධායක කොමිසම සාන්දික තමයි පර්ණගම කොමිසමේ තිබ්බ සෙෂන්ස් දෙකක්. එතකොට LLRC කොමිටියට ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 800කට වඩා වියදම් කරලා තියෙනවා. රුපියල් මිලියන 800කට වඩා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තමයි පර්ණගම කොමිසමට අනුයුක්ත කළ තිබ්බා ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥ 6 දෙනෙක්. සර් ඩෙස්මන්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, මේජර් ජෝන් හෝම්ස් සහ රොඩ්නි ඩික්සන්. මෙන්න මේකට මේ ස්ටර්ලින් පවුන් මිලියන 6ක් මේ සම්බන්ධයෙන් වේදන් කළ තිබෙනවා. මේ වාර්තාකෝ අද ඒ වාර්තා කොහොමත් ගන්න නැහැ. අද නිල වශයෙන් තිබ්බ වෙබ්සයිට් එකත් අද ඉවත් කරලා. එතකොට අර බාහිර යාන්ත්‍රණයට ඇත්ත වශයෙන්ම අපිට චැලෙන්ජ් කරන්න පුළුවන් මෙන්න මේවා ඇත්ත වශයෙන්ම වෙබ්සයිට් දාලා නැත්නම් ඕන වෙලාවක ඕනම ජනතාවකට ඕනම කෙනෙක්ට මේවා විවෘතව බලන්න පුළුවන් අවස්ථා සලසා දෙන්න ඕනේ. මොකද මේ යුද අපරාධ විශේෂඥතා පැහැදිලිව කියා තියෙනවා අපි කිසිම යුද අපරාධයක් කරලා නැහැ කියලා. ඉතින් එහෙනම් ඒ වගේ සාක්ෂි තියාගෙන අර වගේ බොරු සාක්ෂි එකතු කරනවා නම් අන්න ඒක අපිට අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒකින්ද අපි පලස්තීනය ගැන කතා කරනකොට, ඒ යුද්ධය ගැන කතා කරනකොට අපි දැක්කාද විපක්ෂ නායකතුමා කියනවා අපි ශ්‍රී ලාංකික හැටියට ඊශ්‍රායල් සත්‍රවාදී මුදා හැරීම නිකම් බලන් ඉන්නවාද කියලා. අපි බලන් ඉන්නේ නැහැ. නමුත් ඒ වගේ තමයි අපේ රටේ තිබ්බ ත්‍රස්තවාදී විනාශ කරපු ඒ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණය ගෙනෙනකොට විපක්ෂ නායකතුමා නිකම් බලන් ඉන්නවාද කියලා ප්‍රශ්නයක් අපි අහන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් කවදාකවත් විපක්ෂය මේ සම්බන්ධයෙන් මේ රණවිරුවන්ට වෙන අසාධාරණ සම්බන්ධයෙන් කවදාකවත් සටන් කළ නැතිසා වගේ තමයි ගරු සභාපතිතුමනි අද මම දැක්කා සුමන්දරන් මන්ත්‍රීවරයා කියනවා මේක අපේ රටේ තිබ්බේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඉට්ස් නොට් අ ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට් කියලා කියනවා. නැත්නම් අපේ රටේ තිබ්බේ අභ්‍යන්තර ප්‍රශ්නයක් තමයි. මොකද එල්ටීටීගේ යුද්ධ කළේ මේ රට බෙදන්න, පිටරටක් බෙදන්න නෙමෙයි. ඉතින් රට බෙදන්න කරන මේ සම්පූර්ණ මේ සටන ඇත්ත වශයෙන්ම අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔහු කියනවා විශාල සංඛ්‍යාවක් මරණයි කියලා. මොකද දරුස්මාන් වාර්තා තියෙනවා 40,000ක් මරණයි කියලා. නමුත් ගරු සභාපතිතුමනි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා කියනවා හරියටම මේ රටේ හිටපු මැරුණේ 7721යි. ඒ කොටි සස්වාදීනු සමග ඒ වගේම තමයි ඇමරිකාව සහ එංගලන්තයේ හිටපු MLO නැත්නම් මිලිටරි ලයිසන් ඔෆිසර්ස්ලා එම් නැත්නම් යුදමය සම්බන්ධික නිලධාරීන් කියනවා මේ මියගේ 7000 8000 පරණයි කොටි සත්වවාදීන් සමග. ඒක නිසා මේ විශාල සංඛ්‍යාවක් මරණා කියන එක පට්ටපල් බොරුවක් කියන එකත් මම මේ අවස්ථාවේ කියලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා මිනිස් පලියක් හැටියට LTTE තියාගෙන මේ අවසාන යුද්ධ අවසාන අධියරේදී තමන්ගෙන් ගැලවිගෙන හමුදාවට යන දෙමළ මිනිසුන් අමු අමුවේ ඝාතනය කරනකොට සුමන් දිරණක් කොහෙද හිටියේ කියලා මම අහනවා. ඒ වගේම තමයි අපි 3000ක් පමණ අපේ මේ අහිංසක දෙමළ අහිංසක ළමයි මම දැකලා තියෙනවා මේ මළමිනි අවුරුදු 10යි 12 අතර ගෑනු ළමයි පිරිමි ළමයි when they were using as cannon fodder. What did Sumandiran do? Nothing. ඒ කියන්නේ ඒ වගේ පුංචි ළමයිම නිකන් යුද්ධයට මරා මැරෙන්න යවනකොට මේ දෙමළ අද මේ දේශපාලඥයෝ කොහෙද හිටියේ කියලා මං අහන්න කැමතියි. ඒ වගේම තමයි අපි 295,000ක් මේ අසරණ වෙච්ච අවතන් වෙච්ච දෙමළ මිනිසුන්ව නැවතර පදිංච කරනකොට ওই සුමන්දරන් ලැබිලා එක යෝගට් කෝප්පයක් දුන්නේ මේ දෙමළ දරුවෙක්ට. ඒ වගේ තමයි 495,000ක් අපි බිම්බෝම් විවත් කරනකොට ඒ බිම්බෝම් විවත් කරන ඒ අසරණ අපේ සෝල්ජර්ස්ලාට ජීවිත අවදානම කරගෙන ඒව කරන අපේ සොල්දාදුවකට එකට ප්ලේන්ටයක් දෙන්න ඔය සුමන්දිර නාවේ නැහැ. ඒවගෙන් තමයි අපි අපේ මුදල් වලින් අවතන් වෙච්ච දෙමළ මිනිසුන්ට දෙමළ ජනතාවට 8000ක් පමණ ගෙවල් හදනකොට එක උළුකටයක් දෙන්න ඔය සුමන්දිර නාවේ නැහැ. එහෙනම් ඔවුන්ට තියෙනවද කිසිම අයිතියක් මේ දෙමළ මිනිසුන්ගේ සුබ සාධනය ගැන කතා කරන්න? ඒ වගේම තමයි අපි දන්නවා එක යුද අපරාධ චෝදනාවක් තමයි ගරු සභාපතිතුමනි අපිට විරුද්ධව තියෙන අපි මේ යුද්ධයේ අවසාන අධියරේදී දෙමළ උත්තරේ දෙමළ ජනතාවට යවන්න තියෙන ආහාර සහ ඖෂධ බලෙන් නැවැත්වුවා කියන එක තමයි තියෙන එක යුද්ධ අපරාධයක්. නමුත් පෞසිගේ රජය ඒ සම්පූර්ණ යුද්ධ අපරාධ තියෙන 31 යෝජනාවට සමානුග්‍රහකත්වය දක්වපු නිසා තමයි ඒක කිසිම විවාදයක් නැත්නම් ඒ කිසිම ඡන්දයක් නැතුව සම්මත වුණේ. අන්න ඒ වගේ යුද්ධ අපරාධ අපි බලෙන් ඖෂධ ආහාර උතුරේ ජනතාවට වැළක්වුවා කියන එකට ඇත්ත වශයෙන්ම අපි ගිහිල්ලා
ජනවාරි
තව විනාඩි දෙකක් දෙන්න මට මගේ තව කතිකෙක්ගෙන් මම අරගෙන දෙන්නම්. එතකොට ඊටට තියෙනවා නීල් බූනේ කියන එක්සත් ජාතීන්ගේ සංගමයේ තියෙන මෙහෙ හිටපු ඒ සම්බන්ධික නිලධාරියෙක් කියනවා අපි උතුරට මේ වගේ යුද්ධයක් තියෙන කාලේ උතුරට බඩුවැවීම සම්බන්ධයෙන් සලකා බලනකොට අපේ හමුදාවට රන් පදක්කම දිය යුතුය කියලා කියනවා. අමී නවාඩ් කියන පකිස්තාන මේ හිටපු එක්සත් ජාතික සංගමේ නිලධාරිය කියනවා මේ වගේ යුද්ධයකදී අපි කරපු දේ ගලනකොට අපි මුළු රටටම මුළු ලෝකෙටම පරමාදර්ශයක්. නීල් බෝනි කියනවා we should be given a gold medal. අමී නවාඩ් කියනවා අපි we are role model for the entire country. එහෙම තියෙද්දි තමයි මේ යෝජනාව අපි සම්පූර්ණයෙන් සම්මත කරගන්නේ. එහෙම කියලා මට එක විනාඩියක් දෙන්න තව කරු සභාපතිතුමනි. ඒ කියන්නේ පලස්තින යුද්ධය ගැන කතා කරනකොට අපේ රණවුරුන්ගේ අනාගතයක් ගැන අපි කතා ගන්න ඕනේ. ඒ වගේ තමයි දැන් මේ ත්‍රිවිධ හමුදාවේ සේවය අතහැරලා ගිහිල්ලා පොදු සමාව දීලා බාර වෙන්න කාලයක් දීලා තියෙනවා. නිල වශයෙන් 20 වෙනිදට ඉස්සෙල්ලා මෙතෙන්දි මේ ශිල්පී අංශවල ඉන්න, ඒ කියන්නේ වෛද්‍ය බලකායේ, දන්ත වෛද්‍යකේ, ගුවන් යානා ඉංජිනේරු, තාක්ෂණික අංශයේ, ආටිෆයිසර්ස්ලා, මෙන්න මේ අයට ඒ සමාව දෙන්නේ නැහැ කියලා දැන් අත වශයෙන් මේ නිල සංඥාවේ තියෙනවා. අත වශයෙන් කියනවා නම් මේ අය මම හිතන්නේ ගරු සභාපතිතුමනි පාඨමාලා බැඳුම් කර වලට අත්සන් කළා තියෙනවා නම්, ඒ අත්සන් අවසන් වෙලා තියෙනවා නම් ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට මේ ඔවුන්ට යන්න ඉඩ දිය යුතුයි. ඒ වගේ තමයි ගිවිසුම් අත්සන් වෙලා නැත්තම් එයාට මුදල් ගෙවලා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී මම යෝජනා කරනවා. ඒ මොකද සේවය අතහර යන්නේ විවිධ හේතුන් නිසා මමත් හමුදා නිලධාරියකින්ද මම දන්නවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ ශිල්පී අංශවල අය මේ අය නොකමැත්තෙන් ඇවිල්ලා වැඩ කරනකොට ඒ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට බලන්න ඕනේ බලෙන් තියාගත්තාම ඒ
කාර්යක්ෂමතාවය
අසහනයට තියෙනවද කියලා. ඒක නිසා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර විදේශගත වෙලා තියෙනවා. ඔවුන්ටත් ඒ සමාව දිය යුතුයි කියන යෝජනා කරගෙන මගේ කතාවෙන් සමාජකනි ස්තුතියි.
Honorable Vijita Herath, you have 10 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, 1948 මැයි 15 වෙනිදා කියන්නේ ලෝකේටම අඳුරු වෙච්ච දිනයක් වුණා. එදා යුදෙව්වන් විසින් නක්බාර්හිදී 750,000කට ආසන්න පලස්තීන ජාතිකයන් මරා දැමුවා. ඒ වගේම ගම්මාන නගර 530කට ආසන්න ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගත්තා. පලස්තීනවන්ට හිමිව තිබිච්ච ඒ භූමියෙන් 78%කට ආසන්න ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවා. පලස්තීනයේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කරමින් බලහත්කාරයෙන් පිටවන ලද රාජ්‍යයක් තමයි ඊශ්‍රායල් රාජ්‍ය බවට පත් වුණේ. අද ඒ කියන්නේ 2024 මැයි 15 වෙනිදා වෙනකොට හරියටම අවුරුදු 76ක් පිරෙන. මේ ගෙවිච්ච අවුරුදු 76ක කාලයේ පුරාවටම සමස්ත පලස්තීන ජාතිකයන් මෙරි ඉපදී තමයි ජීවත් වෙන්නේ. මේ යුද්ධය නොරතව දිගින් දිගටම යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීන්දුව తీරන ගන්නවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයත් ඊශ්‍රායලයත් ඒට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ වීටෝ බලය පාවිච්චි කරමින් මේ කුරිරු යුද්ධයට තවත් උදව් උපකාර කරමින් යනවා. පහුගිය දවස්වල තිබුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්ද විමසීමදී ඇමරිකාව ඊශ්‍රායල ඇතුළු තවත් පුංචි රාජ්‍යයන් 9ක් තමයි මේ සටන් විරාම යෝජනාවට විරුද්ධ වෙලා තිබුණේ. ලෝකයේ බහුතරයක් රටවල් වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඡන්දය ප්‍රකාශ කළා තිබුණා. මුළු ලෝකෙම අද මේ සිද්ධ වෙන ඛේදවාචකයේ දකිනවා. ඉතාම අමානුෂික ලෙස, ම්ලේච්ඡ ලෙස කාන්තාව, පුංචි දරුවෝ, වයසක අය අමුමමිය මරා දානවා එකම ලේවිලක් බවට අද මේ පලස්තීන පත් වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ ඇතුලේ ඊශ්‍රායලය කිසිදු ආකාරයක නතර කරන්නේ නැහැ. දිගින් දිගටම තව තවත් බලහත්කාරයෙන් මේ පලස්තීනයට හිමිවලා තිබිච්ච භූමි කොටස් අත්පත් කරගන්නෝ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මොන තීන්දුව ගත්තත්, මොන යෝජනා සම්මත කරත් ඒ කිසිවක් තමයකට ගණන් ගන්න නැතුව අද ඊටාම කුරිරු දෙත්‍ය මේ යුද්ධයේ මෙහෙවනු ලබන. ලෝකේ පුරාම විවිධ රටවල්වල විවිධ සංවිධාන රාජ්‍යයන් මේකට විරුද්ධ වෙනෝ, මේ හෙලා දකිනෝ, මේ වහාම නතර කරන්න කියලා බලකිරීම කරනෝ. ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රී ලංකා වාසී අපි මේ යුද්ධය නවත්තලා වහාම සාමකාමී තත්ත්වයක් ඇති කරන්න කියලා බල කරනවා. නමුත් ඒ කිසිවක් නොතකා ඇමරිකාවේ ආශිර්වාදය අරගෙන ඊශ්‍රායලය තමන්ගේ මතේ ඒ දිගටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම මේක ඉතාම ඛේදනීය තත්ත්වයක්. මේ වහාම නතර කළ යුතුයි. හෙට මැයි 15 වෙනිදා, ඉතින් අවුරුදු 76ක් පිරෙන දිනය. ඒ නිසා තමයි මේ නක්බා දිනය නිමිති කොටගෙන වහාම සටන් විරාමයකට යන්න බල කරන යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි සියලු පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා ඒකමතිකව යෝජනා සම්මත කරගන්න. ඉතින් අද ලෝකේ පුරාවට මෙවැනි බලපෑමක්, බලකිරීමක් තියෙනවා. ඒ බලකිරීම හරහා අපි අවධාරණය කරනවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට මේ ම්ලේච්ඡ යුද්ධය නතර කරන්න මානව හිමිකම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ලෝකයේ ඉදිරියේ පෙනී සිටින ඔබට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක පැහැරාරින් ඉන්න කිසිදු අයිතියක් නැහැ. ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකයේ පුරාවටම මානව හිමිකම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව මහා ඉහළින් කතා කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පවා වැඩියම මැදිහත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. හැබැයි ඊශ්‍රායලයේ සම්බන්ධයෙන්දී ඔවුන් මුනිවත රකින්නවා මෙවැනි අමානුෂික ඝාතන සිද්ධ වෙද්දී ඇමරිකාව නිහඬව ඉන්න. නිහඬව ඉන්නව විතරක් නෙමෙයි සහයෝගය දෙමු. අද ඩොලර් බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් මේ යුද්ධය සඳහා වියදම් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මෙතන තියෙන්නේ හුදෙක් පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුමක්ම නෙමෙයි. මේ ලෝක දේශපාලන බලාරගලේ ප්‍රතිඵලයක් තමයි ඇත්තට මේ පලස්තීන ඊශ්‍රායල ගැටුම. පහුගිය කාලයේ පුරාවටම මැද පෙරදිග රාජ්‍යයන් පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කර ප්‍රතිපත්තියක් තිබුණා. ඒ ප්‍රතිපත්තිය තමයි තවමත් ඉස්සරහට ගෙනියන්නේ. ඔවුන්ට ඌමනා වෙලා තියෙනවා ලෝකයේ දේශපාලන පොලිස් කාර්යය බවට පත් වෙන්න ඊශ්‍රායලය පාවිච්චි කරගන්න. ඊශ්‍රායලය පාවිච්චි කරගෙන පලස්තීන අහිංසක සිවිල් පුරවැසියන්ව ඝාතනය කරලා ඒ හරහා තමන්ගේ දේශපාලන බල උමනාව ඉටු කරගන්න. එනිසා අපි අවධාරණය කරලා මේ ඇමරිකා එක්සත් ජනපදයටත් ඊශ්‍රායලයටත් කියනවා වහාම මේ යුද්ධය නතර කරන්න, මේ යුද්ධය නතර කරලා වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න. අපිට මතකයි නක්බා සිදුවීම සිද්ධ වෙලා අවුරුදු 50ක් යනකොට යසර් අර්පත් එදා හිටපු නායකයා මෙය අනුස්මරණ දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරා. ගිය අවුරුද්දේ 2023 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයත් මැයි මාසේ 15 වෙනිදා නක්බා සිදුවීම නිමිති කොටගෙන ඒ අනුස්මරණ දිනයක් විදිහට නිල වශයෙන් පිළිගත්තා. ඒ අනුස්මරණය කිරීමේ අයිතිය තියෙනවා කියලා ඒ අවස්ථාව දෙන්න ඕනි කියලා ඔවුනුත් පිළි අරන් තියෙනවා. නමුත් ඒ දිනය ඒ දිනයට ආසන්න වෙනකොටත් මේ මොහොත වෙනකොටත් 100,000 ගණනක් පලස්තීන ජනතාව මරාදමමින් තියෙනවා. ඒ වගේම ඒ භූමි අත්පත් කරමින් දේපල විනාශ කරමින් තියෙනවා. අපි අද මේ යෝජනාව සම්මත කරලා වහාම සටන් විරාම ගිවිසුමකට යන්න බල කරලා එතනින් අතර වෙන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මීට ඉහතදී මේ පිළිබඳව ගත්ත දේශපාලන විසඳුමක් තියෙනවා. ඇත්තරම පලස්තින රාජ්‍ය ස්වාධීන රටක් විදිහට පිළිගන්න ඒ යෝජනාව ලෝකයේ බහුතරයක් රාජ්‍යයන් පිළි අරන් තියෙනවා. මේට දේශපාලන විසඳුමක් වහාම ලබා දිය යුතුයි. ඊශ්‍රායලයේ විදිහට වෙනම රටක් විදිහට පවතිනවට ලෝකේ රටවල් විරුද්ධ නැහැ, අපි විරුද්ධත් නැහැ. ඒ වගේම තමයි පලස්තීනයටත් පලස්තීනයේ විදිහට වෙනම ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් විදිහට කටයුතු කරන්න අයිතියක් තිබිය යුතුයි. ඉතින් මේ විසඳුම තමයි සැබෑ දේශපාලන විසඳුම. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලත් ලෝකයේ බහුතර රාජ්‍යයන් සියල්ලක්ම මේක පිළිගන්න විසඳුම. සවහාම සටන් ග්‍රාම ගිවිසුමට ගිහිල්ලා පලස්තීන ජනතාවට පලස්තීනයේ තුල නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලබා දෙන එකත් ඊශ්‍රායලයේ තුල ඉන්න ඊශ්‍රායලයන් ඒ ජනතාවට තමන්ගේ රට තුල ජීවත් වෙන්න නිදහස හිමි කර දීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීමක් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන්නේ මේකට ලෝකේ පුරා මෙවැනි රටවල් අතර යුද්ධ ඇති වෙනකොට සිවිල් ගැටුම් ඇති වෙනකොට ඒකට මැදිහත් වෙලා සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳලා දේශපාලනිකව මේ ප්‍රශ්නේ විසඳන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නැමැති සංවිධානයේ බිහි වුණේ. නමුත් අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්න තීන්දු තීරණ වැඩක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ලෝකේ රටවල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිබඳව තවදුරටත් විශ්වාසය බිඳ වැටෙනවා. අද ඒ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. බිඳ වැටෙන්න ප්‍රධානතම හේතුව තමයි ඊශ්‍රායල් පලස්තීන ගැටුමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම. ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ මුරණ්ඩු විදිහට දිගින් දිගට මේ විදිහට කටයුතු කරනවා නම් ඒ සංවිධානයට වගකීමක් තියෙනවා. ඒ නොසලකා පලස්තීන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්නේ. ලෝකයේ අනිත් රටවලටත් ඒ බලපෑම කිරීමේ අයිතිය තියෙනවා. මොකද ඒ අයිතිය මානුෂවාදී අයිතියක්. ඇත්තටම ගත්තොත් මානව හිතවාදී අර්ථයෙන් මේ යුද්ධේ වහාම නතර කළ යුතු කියන ස්ථාවර ඉඳලා ගන්න තීන්දුවක්. ඒ නිසා
අපි
බල කරනවා මේ ප්‍රශ්නයට වහාම විසඳුමක් දෙන්න ක්ෂණික සටන් විරාමයකට ගිහිල්ලා දේශපාලන විසඳුමක් ළඟා කරගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වහාම යෝජනා සම්මත කළා කඩිනම් මැදිහත් වීමක් කරන්න. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිය අවුරුද්දේ පිළිගත්ත ඒ නක්බා සිදුවීමෙන් මරණයට පත්වෙච්ච අනුස්මරණය කරන්න දිනයක් ප්‍රකාශයට පත් කරා. අපේ රටෙත් ඇත්තටම විවිධ සිවිල් යුද්ධවලදී මරණයට පත්වෙච්ච අයව සිහිපත් කරන්න තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට අයිතියක් තියෙනවා. නමුත් කියන්න කනගාටුයි,
පෙරේද
ඇතිවෙච්ච සිදුවීම සම්පූර්ණ ඇතිවෙච්ච සිදුවීමේදී ඒ තමන්ගේ ඥාතීන් මීගිය එක අනුස්මරණය කරන්න කැඳකෝප්පයක් දුන්නම මේ පොලිසිය යොදවලා ඒ අහිංසක කාන්තාව තුන්දෙනෙක්ව කැඳ බෙදපු කාන්තාවන්ව බිම ඇදගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේක කොහොමද අපි සදාචාරාත්මකව දකින්නේ? මේ ම්ලේච්ච තත්ත්වයේ ඊශ්‍රායලයේ පලස්තීනයේ සිද්ධ වෙනවා වගේම ලංකාව තුල සිද්ධ වෙනවා නම් ඒකත් වහම නතර කළ යුතුයි. අනුස්මරණය කිරීමේ අයිතිය තමන්ගේ ඥාතීන්ට තියෙනවා. ඒ අයිතිය ලෝකෙත් පිළිගත් අයිතියක්. ඒ නිසා ලංකාවේ පුරවැසියන්ටත් ඒක තියෙනවා. ඒ ආරක්ෂා කිරීමත් ලංකාවේ ආණ්ඩුවේ වගකීමක්. නැති ප්‍රශ්න ඇති කළා ලෝකයේ තුල අපිව ම්ලේච්ඡ ජාතියක් විදියට හංවඩු ගන්න එක නතර කරන්න නම් මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් සිද්ධ වෙන එකත් වහම නතර කළ යුතුයි.
මේ
සම්පූර්ණ ම්ලේච්ඡ සිදුවීම පලස්තීනයේ සිද්ධ වෙන සිදුවීමට සමාන්තර එකක්. ඒ නිසා එවැනි දේවල් නතර කරන්න ආණ්ඩුව වහම පියවර ගත යුතුයි කියන කවදාරණයක් කරමින්.